නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වන්නේ සලායතනවල ක්‍රියා නිසා ඇතිවන ද්වේෂය අද්වේෂය කරගන්නේ කෙසේද සලායතන වලින් ද්වේෂයක් පටියයක් අට ගන්නා වූ ක්‍රමවේදයක් තමයි අද අපේ විශේෂ සාකච්ඡාව. අපි මේ ද්වේෂය පිළිබඳව ගොඩාක් කරුණු කාරණා දැනගෙන සිටියට අපි දැනගැනීමට අපෝසත් වෙච්ච විශේෂ කාරණාවක් තමයි මේ සලායතනවල ක්‍රියාවන් නිසා අට ගන්නා වූ පටිගය එම නැත්තම් ද්වේෂය. අද අපේ ජීවිතයේ විශේෂ වැරදෙන තැනකුත් ඔතනමයි. කෙනෙකුට කතා කරලා අපි හානවා, පින්වත ඔබට රාගය තියෙනවද කියලා. ඒ පින්වතත් බොහොම ශ්‍රේෂ්ඨයි. එයා විවෘතව උත්තර දෙනවා, එහෙමයි ස්වාමිනී මට රාගය තියෙනවයි කියලා. හැබැයි මේ රාගයේ තියෙන බව එයා අඳුනගත්තේ කොතනින්ද කියලා බැලුවාම ඇසකන දිව නාසය සමසිතෙන් තමයි අඳුනගත්තේ. රාගික චෛතසිකයකින්, රාගික දර්ශනයකින්, රාගික දේවල් ශ්‍රවණය කිරීමෙන්, රාගික දේවල් කතා කිරීමෙන්, මොනවාරි ස්පර්ශයකින්. එහෙනම් තමන් තුළ තියෙන සෑම කෙලෙසයක්ම තමන් තුළ තියෙන බව දැනගන්නේ ආයතන හයෙන් නම්. ඒ සෑම කෙලෙසයක්ම මතුවෙන්නේ පවතින්නේ මේ ආයතන හයෙන් නම්. අපි මේ ද්වේෂය විතරක් ආයතනයට සම්බන්ධ නැතුව මෛත්‍රී කියලා වෙනම එකකින් නේද මේක පාලනය කරන් දදලා තියෙන්නේ. මෛත්‍රී භාවනාව කරනකොටගෙන ද්වේෂය එහෙම නැත්නම් වෛරය නැති කරන් අපි උත්සාහ කරනවා. හැබැයි මේක පවතින්නේ ආයතන අය තුළ. ඒකට කිසිම ප්‍රතිචාරයක් කරන්නේ නැහැ. ඒක කොහොමද කියලා කිව්වාම එංගලන්තයේ අම්මට අසනීප වුණාම මේ ඉන්න ලොකු පුතාට බේත් පොවනවා. එයා කෑ ගන්න බේත් තිත්තයි කියලා ඒත් කියන අම්මට සනීප නැහැ පුතේ උදේට දවල්ට අවසට මේ කසාය බොන්න ඕනේ කියලා එයාව ගහේ බැඳලා තියලා කසාය පොවනවා. හැබැයි එයාට එහෙම අසනීපයක් තිබුණොත් සනීප වෙයි. එහෙම නැත්නම් කසායවල ප්‍රතිඵලත් එයාට තියෙයි. හැබැයි එයාගේ මෑණියන්ට සනීප වෙන්නේ හේතුව ලෙඩේ තියෙන කෙනයි බේත් බොන්න ඕනේ. මේක තමයි වෛද්‍ය මතය. එහෙනම් අපේ ඇස්වලින් දකින දේවල් තුලින් නම් අපට ద్వේෂය අටගන්නේ. ඇයෙන වචන නිසා නම් අපට ద్వේෂය අටගන්නේ. අපේ කතාවල තියෙන අඩුපාඩු දුර්වලකම් නිසා නම් අපට ద్వේෂය අටගන්නේ. අපි ජීවත් වෙන රටාවට අනුව නම් ద్వේෂය අටගන්නේ. චෛතසිකවල කැළඹිල්ල නිසා නම් ద్వේෂය අටගන්නේ. අපි ඒ ලෙඩේ තියෙන තැනට නේද බේත් බඳින්න ඕනේ. අපි වෙනම මෛත්‍රී භාවනාව කියලා වෙනම එකක් අදාගෙන ඒක පැය ගාණක් වඩනවා, දවස් ගණන් වඩනවා, මාස ගණන් වඩනවා. ඇයි අවුරුදු ගණන් වඩන කට්ටියකුත් ඉන්නවා. හැබැයි මෛත්‍රී භාවනාවට මොකුත් අඩුවක් නෑ, ඒක වැඩෙනවා. මෛත්‍රී භාවනාවේ ආනිසංසත් තියෙනවා. හැබැයි ද්වේෂෙන් දකින ඇසේ වෙනසක් වුණාද, ද්වේෂෙන් කතා කරන වචනවල වෙනසක් වුණාද, ද්වේෂෙන් ඇසිරෙන චර්යාවේ වෙනසක් වුණාද, සිතුවිලිවල වෙනසක් වුණාද කියලා බැලුවාම කිසිසේත්ම එහෙම එකක් වෙලා නැහැ. ඒකට හොඳම උදාහරණයක් තමයි අපේ මනසට පිළිගන්න පුළුවන් උදාහරණයක්. උදේ ඉඳලා අවස් වෙනකන් දසසිල් නමසිල් අරගෙන අටසිල් අරගෙන බොහොම සංවර වෙලා ඉඳලා පන්සිල් අරගෙන ගෙදර ගිහිල්ලා ගා ගන්න නැද්ද, බැන ගන්න නැද්ද, රවා ගන්න නැද්ද, හතට විතර ගෙදර යනකොට කෑම උයලා නැත්නම් උදේ ඉඳලා වඩපො මෛත්‍රී භාවනාව සම්පූර්ණ උලඟට ගියේ නේද? මොනතරම් මෛත්‍රියෙන් කතා කරලා අපි සංවර වෙලා ඉඳලා සේනාසනෙන් ගෙදර ගියාට පස්සේ ඒ මානසිකත්වය අපට නෑ නේද? සිතෙත් නැත්නම් වචනවලත් නැත්නම් දකින්න කොටත් නැත්නම් ඇයෙන කොටත් නැත්නම් අපේ වචනවලින් උත් අනිත්‍යයට ලැබෙන්නේ නැත්නම් මොකද්ද මේ උදේ ඉඳලා අවසන්කම් වඩපො මෛත්‍රිය? මෛත්‍රිය වැඩුවා වැඩුනේ මෛත්‍රියට, තමන්ගේ ආයතන වලට වැඩිලා නැහැ. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ වගේ අඩුපාඩුකම් තියෙනවා. අපි දන්නේ නැහැ අපිට ප්‍රශ්නේ තියෙන්නේ කොතනද කියන එක. අපේ අසනීපේ තාම අපි අඳුනගෙන නැතුව තමයි අපි මෙච්චර කාලයක් ප්‍රතිකාර කරලා තියෙන්නේ. අපේ දුර්වලකමක් මේක. අපට ද්වේෂය අටගන්නේ අපි දකින දේ තුලින් නම් ඒ ද්වේෂය ඉසලා අද්වේෂය කරන්න පාය. ඒකට හේතුව හොයලා නිරෝධ කරන්න පාය. ඒක හදන්න කොයිදෝ තින භාවනාව කරගෙන කටපාඩම් කරලා පියවරෙන් පියවරට අවුරුදු ගාන පඩනවා. තාම දැකීමේ දෝෂේ හැදිලා නැහැ. ඇත් දෙකේ පෙනීම අඩු නම් කණ්ණාඩි අරන් හැයේ මාට්ටු කරන්න එපාය. ඒක ලස්සනට කොපුවක් දාලා, ඒක ලස්සන මේ කවර එකට දාලා, ඒක සාක්කුවේ තියානින්න පේන්න. හැබැයි ඒකේ ආවරණය තුල කණ්ණාඩිය තිබුණාට ඇසේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒක ඇයේ තිබුණාමයි ඇයේ ප්‍රශ්න විසඳෙන්නේ. එහෙනම් අපේ තියෙන කෙලෙස් වලට ඒ තැන්වලට ප්‍රතිකාර ලබා දිය යුතුයි. එනම් අපි සාකච්ඡා කරන කාරණාව තමයි සලායතන වල ක්‍රියාවට අනුව පටිගේම නැත්තම් ද්වේෂය අට ගන්නවා. ඒක අද්වේෂය කරන්නේ කොහොමද කියන කාරණාව. අපි ජීවත් වෙන මේ පරිසරය තුළ අනන්ත අප්‍රමාණ ද්වේෂය ඇති වෙන්නේ මේ කියන කාරණාව තුලින් තමයි. ඇසේ තියෙන දෝෂය මොකද්ද කියලා බැලුවාම අපට පේන හැම දෙයක් තුළින්ම අපි එකක් ඉතා ගන්නවා. හැබැයි ඇත්තටම කාරණාව ඒක නෙමෙයි. ඒ නිසා අපට අනන්ත අප්‍රමාණ පටිගි ඇති වෙලා අද දහස් ගණන් අතුරු බී වෙලා නැද්ද අපට? ගිහිල්ලා බලනකොට රෙදි කෑල්ලක් කපලා. තරහා කියන්නේ කොච්චරද කිව්වොත් අවුරුදු 4කට කලින් මේක අවුරුද්දට ගත්ත රෙදි කෑල්ල. බොහොම සන්තෝෂයෙන් පොරෝගත්ත රෙදි කෑල්ල කවුද දන්නේ මේක කැපුවේ කියලා මරන්න තරම් තරහා. ගිය ගමම බැනගෙන යනවා. හරියට නින්දා අපහාස කරනවා. පස්සේ අර කපපු රෙදි කෑල්ලේ ඉතුරු කෑල්ල පෙන්නනවා. හැමතැනම මීයෝ කාලා මේ කෑල්ල විතරයි බේරිලා තියෙන්නේ. ඒ නිසා මේක පිළිවෙලට කපලා අරන් තිබ්බා වෙන වැඩකට ගන්න. දැන් බැනපු ටික ආපහු ගන්නද? වමාරපු ටික දැන් ආයි ගිලින්නද? දැන් මීයට නඩු දාන්නද? මීයට පැමිණිලි දාන්න කිසිම පොලිසියක පැමිණිලි බාරගන්නේ මීයන්ට කපුටන්ට විරුද්ධව චෝදනා බාරගන්නේ. ඇයි උසාවියට ඉදිරිපත් කරන්න බෑනේ? දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මගේ මෝඩකමට බේත් ගන්න වෙලා. එහෙනම් අපි දකින හැම දෙයක් තුළින්ම මේක වෙන්න ඇති කාරණාව කියලා අපි එකක් හිතාගෙන කටයුතු කරපු නිසා අනන්ත අප්‍රමාණ පටිගේ ඇති වුනේ නැද්ද? ද්වේෂය අටගත්තේ නැද්ද? මේක වෙන්න පුළුවන් සමහරට අපි ජීවත් වෙන අද වර්තමාන පරිසරය. සමහර වෙලාවට හොද්දා කඩනකොට ගෙවල් වල මිනිස්සු හොද්ද ලිපේ තියෙද්දි ගා ගන්නවා. මොකද මිනිස්සු මේක කිරට හැදුවාම කොහමද කන්නේ? ඔයාට පේන්නේ අපි නිකන් පොඩි ළමයි වාගේද කියලා අර මෑණියොත් එක නිකන් බොරුවට රණ්ඩු වෙනවා. ඇත්තටම එයා මේක මිරිස් තුනපා දාන්න ඉන්නේ හුතුරනකොට. හොද්ද උයනකම් ඉන්න සීයක් නෑ. මේක බාගටි දෙද්දි නිකම් බොරුවට පැටලෙනවා. මේක වෙන්නේ නැති අපේ තියෙන මානසිකත්වය. මිනිස්සේ කිටගෙන ඉන්නවා. ඒ මනුස්සට නිකම් බයිනවා. ඇයි? මිනිස්සු මං කිව්වේ ආවල් තැන්න කියලා මේක ගේන්න කියලානේ. ඇයි මෙතන ඉන්න කියලා හොඳටම බයිනවා. පස්සේ යා කාරණාව කියන්නේ ආවල් ස්වාමීන් වහන්සේ කිව්වා පොඩ්ඩක් ඉන්න කියලා. එයාගෙත් පොඩි වැඩක් තියෙනවා. ඒ ලියුම තැපල් කරන්න ඒක ලියාගෙන එනකම් පොඩ්ඩක් ඉන්න කිව්වා. විනාඩි 10ක් ලියුම් කවරේ දැන් ගේනවා කියලා කිව්වා. ඒකයි හිටියේ ස්වාමිනී. බලනකොට ඒ වැඩිහිටි ස්වාමීන් වහන්සේ වෙනුවෙන් තමයි ඉඳලා තියෙන්නේ. දැන් මං බාලයෙක් වෙලා අර වැඩිහිටි ස්වාමීන් වහන්සේටත් දැන් අගෞරවයක් නේද මේ කරලා තියෙන්නේ? එහෙනම් මම දන්නේ නැහැ මේ මිනිස්සු ඇයි ඉන්නේ. මම එකක් හිතාගෙන ඉන්නේ. මොකද මම කියපු වැඩේ මෙයා කරන්නේ නැහැ. මෙයා හරි කම්මැලි නොසලකිලිමත් ඉන්නවායි කියලා මම එකක් හිතාගෙන එයාට බැනවදිනවා, නිඳා කරනවා. මේක තමයි මිනිසුන්ට ආයතන වලින් අටගන්න ද්වේෂ. අනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් අපේ ජීවිතවල තියෙනවා. සමහර වෙලාවට පින්ඩපාත යනකොට සමහර පින්වතුන් ඇවිල්ලා අපට දානේ බෙදනවා. ඇන්දට එන්නෙම නැහැ. හරියට තරහා අපට. මොකද්ද කියලා බැලුවාම දෙන්න ආවනම් දෙන්න එපා. ඇත්තට මේ මිනිස්යාට තියන්නේ ඔච්චරයි. අපට දානේ දීලා, ගෙදර ළමයි දෙන්නට දානේ දීලා, තමන්ගේ බත් දෙකක් තියනවා, ඒ දෙකටත් ව්‍යංජන මෙච්චරමයි තියෙන්නේ. ඒ මිනිස්සු හරි දුප්පත්කමින් ජීවත් වෙන්නේ. ඒ මිනිස්සු උයලා මේක සම්පූර්ණ භාජනයකට ඇරලා තියෙනවා.
භාජනයේ පිටින්ම ගෙනාවා. හේතුව සංඝයා අතපසු වෙයි, සංඝයා විඩාවටපත් වෙයි කියලා අදිසියට අරන් ආවට සේරම ටික අපට අයිති නෑ. අපට අයිති එක මේසැන්දක ප්‍රමාණයක් විතරයි. ඒක යා පිළිවෙලට පූජා කරනවා. යථාර්ථය දන්නේ අපි එයාට බලනවා. ලෝභය බලන්න මෙච්චර තියෙනවා, කිසිම නැහනේ පිළිවෙලක් දෙන්නෙත් නැහනේ, දෙන්න අකමැති නම් ගෙවල් වලට වෙලා ඉන්නපාය මොකටද දන්නේ එළියට එන්නේ කියලා බැන බැන පිණ්ඩපාත යනවා. යථාර්ථය අපි දන්නේ නැහැ. ඒ මිනිසුන්ට එදා දවසටම තියෙන්නේ කන්න ඒ ටික වෙන්න පුළුවන්. එහෙනම් අපි දකින දේ තුලින් අපි හිතාගත්ත කාරණාවට අනුව අනන්ත අප්‍රමාණ අපි ගැටෙනවා. වෙන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ. මේක වෙන්න පුළුවන් කියලා හිතාගෙන අනුමාන කරගෙන සැක කරගෙන අනන්ත අප්‍රමාණ ගැටෙන්නේ නැද්ද? නිന്ദා අපාස කරන්නේ නැද්ද? විවේචනය කරන්නේ නැද්ද? මේ වගේ වර්තමාන තත්ත්වයක නම් අපි ජීවත් වෙන්නේ. අපේ අඩුපාඩු අපි අදා ගන්නට ඕනේ. අපි මේ වගේ තත්ත්වයක නම් ජීවත් වෙන්නේ. අපේ මිනිස්සුත් භවයේ මොනතරම් ලැජ්ජාසහගතකද? කාරණාව කුමක්ද කියලා යථාර්ථය හරියට දැනගෙන තරහා වෙන්න අපට අවසරය තියෙනවා. හරියට දැනගත්තට පස්සේ තරහා යන්නේ නැහැ. ද්වේෂයේ තියෙන ස්වභාවයක් තමයි අවිද්‍යාව පවතින තාක්කල් ද්වේෂය ලෙලදෙනවා කොඩියක් වාගේ. විද්‍යාව පාළ වෙච්ච ගමන් ද්වේෂය අතුරුදාන් වෙනවා. ද්වේෂයේ ඇත්තම කතාව සමීකරණය මේක. යම්කිසි කෙනෙක් තරහා වෙලා දස්මිති කාගෙන ඉන්නවා, එයාට ගිහලා ඒකේ යථාර්ථය කියලා බලන්න. ඔයා තරහා වෙලා ඉන්නේ අර මිනිස්සයා යකට හිටක්කලා කියලා නේද? පොඩ්ඩක් ඉන්නකෝ, කලබල වෙන්න එපා, මේ පොල්ලක් දෙන්නකෝ කියලා එක පැත්තකට අරන් තියලා ඒ මිනිස්සයා අකටයුත්තක් කළා. ඒ මිනිස්සයාගේ අකටයුත්තට මේ මිනිස්සු එකඟ වුණේ මොකද දන්නේ නැහැ කියලා මේ පැත්තේ තියෙන දුර්වලකම පෙන්වුවාම එතකොට ඒ මිනිස්සයාට තේරෙන්නේ අනේ අර මිනිස්සයා ඇවිල්ලා අපේ සම්පූර්ණ ජීවිතයට අකටයුත්තක් කළා. පාරේ යන මිනිස්සුන්ට අකටයුතු කරන්න බෑ, මේ මිනිස්සු එකඟ වෙන්න එපාය. එහෙනම් මේ මිනිස්සයා නේද මට ඇත්තටම අකටයුත්ත කරලා තියෙන්නේ? මෙයාගේ දුර්වලකම් නිසා නේද, එකඟතාවය නිසා නේද අර මිනිස්සු ඒ අකටයුත්ත කළේ? ඇත්තටම දඬුවම් ලැබිය යුත්තා අර මිනිස්සයා නෙමෙයි, ළඟ ඉන්න ගෙදර මිනිස්සයා. එහෙනම් දැන් මොකද්ද උනේ? දැන් මෙයාට තේරෙනවා අර මිනිස්සයාට ගාන්න වටින්නේ නැහැ, ඒ මිනිස්සයාට බනින්න වටින්නේ නැහැ. වැරද්ද තියෙන්නේ මෙතන. තමන්ගේ මිනිස්සු අරියට ඉන්නව නම්, පිළිවෙලට ඉන්නව නම් පාර යන මිනිසුන්ට වැරදි කරන්න බෑ. දුර්වලකම් තිබිලා තියෙන ගේ ඇතුලේ, ගෙදරින් එළිය නෙමෙයි. හැබැයි එළිය තියෙනවායි කියලා හිතාගෙනයි පොල් අතට අරන් තියෙන්නේ. එහෙනම් මේ විදියට අපි සමහර අවස්ථාවලදී ද්වේෂය අටගත්තාම, වෛරය අටගත්තාම යථාර්ථය තේරුම් ගත්ත ගමන්, යථාර්ථය වැටහිච්ච ගමන්ම අතේ තියෙන පොල්ලේ තදගතිය අඩු වෙන්නේ නැද්ද? වචනවල තියෙන සැරගතිය ලීල් වෙන්නේ නැද්ද? අපේ අසංවර ගතිය ක්‍රමානුකූල සංවර වෙන්නේ නැද්ද? එහෙනම් ද්වේෂය පවතින්නේ අවිද්‍යාව පවතින තාක්කල් පමණයි. විද්‍යාව පාළ වෙච්ච ගමන් ද්වේෂය අතුරුදාන් වෙනවා. මේ පුංචි සමීකරණයවත් මේ තරම් සංසාරයේ ඉපදෙලා අපට තේරිලා නැහනේ. මොනතරම් දුර්වල චරිතයක්ද? හැබැයි අපි පතන්නේ බුද්ධත්වයට වෙන්න පුළුවන්, අපි පතන්නේ පච්චේක බුද්ධත්වයට වෙන්න පුළුවන්, අපි පතන්නේ රාහත් බෝධිය වෙන්න පුළුවන්. තුන්තරා බෝධියකින් එකක් පතන, සංසාර විමුක්තියට පත් වෙන්න අදහස් කරන බෝධිසත්වරු මෙච්චර දුර්වල වෙලා බෑ නේද? මේ තරම් මේ අවිද්‍යාවෙන් ජීවත් වෙලා බෑ නේද? මේ තරම් අනුවණකමින් කටයුතු කරලා බෑ නේද? එහෙනම් මීට වඩා බුද්ධිමත් වේ යුතුයි, මීට වඩා ප්‍රඥාවෙන් කටයුතු කළ යුතුයි. තුන්තරා බෝධියකින් එකක් පතනවා නම් එයා මීට වඩා දක්ෂ ලෙස පාරමිතා පිරිය යුතුයි. එහෙනම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණමේ ආයතන වලින් ද්වේෂය අටගන්නේ, පටිගේ අටගන්නේ අපේ ආයතනවල තාම අවිද්‍යාව පවතිනවා. මේ අවිද්‍යාව පවතින තාක් කාල මේ ద్వේෂය අයින් කරන්න හම්බෙන්නේ නැහැ. හැමදාම ద్వේෂයට ඊළා වෙනවා, ద్వේෂය අපිව ආක්‍රමණය කරනවා. මේක තමයි අපි හැමදාම ජීවත් වෙන අපේ දෛනික ජීවිතය. භාවනා යෝගීන් වශයෙන් අපි හැමෝම හදේ ඉඳලා ප්‍රඥාවන්ත වෙන්නට ඕනේ. අපේ ඇස්වලින් දකින්න හැම දෙයක්ම සැබවින්ම ඒක ඇත්ත දෙය නෙමේ දකින්නේ. මගේ ප්‍රඥාවට ගෝචර වෙන tikai මන් දකින්නේ. නොපෙනෙන දේ අනන්ත අප්‍රමාණ තියෙනවයි කියලා නිකමට කල්පනා කරලා බලන්න අර ඇති වෙන ද්වේෂයට මොනවා වෙයිද කියලා හතුරුදාන් වෙනවා. එක උපාසක මාත්‍යෙ කිටියා වඩු වැඩ කරන කෙනෙක්, එයාගේ ගෝලයා හරියට hina වෙනවා නිකන් hina වෙනවා. ඒ ගෝලයා hina වෙනකොට බලනකොට මේ පැත්තේ දත් දෙකක් නැහැ, එයා පැත්තේ දතක් නැහැ. තොල් තැන් දෙක තුනක පුපුරලා මොකද්ද කියලා බලනකොට ඒ hina වෙනකොට බාසුන් නැහැ. එක්කෝ අතේ තියෙන ඒ කුළු ගෙඩියෙන් ගානවා, ලීයෙන් ගානවා, මට්ටන් ලීයෙන් ගානවා. එහෙම සමහර අවස්ථාවලට ඒ ලී වලින් ගුටි කාලා දත් කැඩිලා. මොකද්ද තත්ත්වය කියලා බලනකොට තමන්ට මේ නිඳා කරන්නේ, අපහාස කරන්නේ, තමන්ගේ මේ වැඩ නිසා තමයි මේ විදිහට නිඳා අපහාස කරන්නේ කියලා වෛරය, ඒ ද්වේෂය නිසා තමයි මේ පාර දීලා තියෙන්නේ. අනන්ත අප්‍රමාණ මේ ශ්‍රාවකයාට, එහෙම නැත්නම් තමන්ගේ ගෝලයාට පාර දීලා තියෙනවා. මේ විදිහට ගුටි කකා කාලයක් ඉඳලා කවදාවත් මේ බාසුන්නේ ආලා නැහැ, ඇයි hina වෙන්නේ කියලා එක දවසක් යාට හිතුණා. මේ අනන්ත අප්‍රමාණ ගුටි කාල දැන් දතු තයක් අතක් කැඩිලා මේ මිනිස්සු ඇත්තටම hina වෙන්නේ මට මගේ අඩුවටද කියලා අහන්න ඕනේ කියලා එක දවසක් hina වෙනකොට වැඩ නවත්තලා ඇව්වලු මොකටද hina වෙන්නේ කියලා. එතකොට ගෝලයා කිව්වලු බාසුන්නේ මේ ලීය මෙතන තියලා මේම ගානවට වඩා මේ පැත්තෙන් තියලා ගාලා බලන්න, එතකොට අර පැත්තේ වැඩේ නිකම්ම ඇදෙනවා. හේතුව හැමදාම මේ පැත්ත හදලා අර පැත්තත් හදනවා. මේ විදිහට ඇදුවාම එක පැත්තක් හදනකොට අර පැත්ත නිකන් හදනවා. මේකවත් රාම තේරිලා නැන්නේ මම ගෝලයා මට තේරෙනවා. බාසුන් නැහැ මේක තේරුම් ගත්තා නම් මොනතරම් ඉක්මන්ද වැඩ කියලා මේකට hina උනේ කිව්වාම එයා එකපාරටම කම්පා වෙලා කල්පනා කළා. අනේ මේ හැම තිස්සෙම මෙයා මට වඩා යමක් දැකලා hina වෙලා තියෙන්නේ. මට වඩා යම තේරිලා hina වෙලා තියෙන්නේ. ඒ hina වෙන හැම මොහොතෙම යාට තේරිච්ච දේ මම දැනගත්තා නම් මම අද ජාතියන්තර මට්ටමින් බාසුන් නැ කෙනෙක්. හැමදාම මම මේක තේරුම් ගන්න නැතුව මේ මිනිස්සයා මට අපහාස කරනවා, නිඳා කරනවායි කියලා පාර දෙලා අනේ පව් මේ අහිංසකයාගේ දතු තයක් විතර කැඩිලා හැමදාම ගාලා නිඳා කරලා මම වෛරසාගත චරිතයක් කළා. මිනිස්සු දැන් මට දොස් කියනවා. වහාම සනිකේම කේන්ති ගන්න බාසුන් නැ කෙනෙක්, කෝප වෙන බාසුන් නැ කෙනෙක්, කෝපකාරයෙක් කියලා මිනිස්සු මට අපහාස කරනවා. මොනතරම් දුර්වල චරිතයක්ද? එහෙනම් මේ ලෝකේ ජීවත් වෙන සෑම කෙනාම කෝප වෙන්නේ, වහාම කිපෙන්නේ, අනන්ත අප්‍රමාණ ගැටෙන්නේ, ඒගොල්ලෝ යථාර්ථය තේරුම් ගන්න නැතුව නේද? සමහර වැඩපොළවල් වල මිනිස්සු නිකන් තරහා ගන්නවා, බනිනවා, නිඳා කරනවා. ඇයි මිනිස්සුෝ මේ ලියුම අරන් ආවේ නැත්තේ? මේක අරන් ගියේ නැත්තේ ඇයි කියලා අනකොට ඊට වඩා විශේෂ නිලධාරියෙක්ගේ රාජකාරියකට යා නතර වෙලා ආයතනයේ ප්‍රධානියා වැඩක් බාර දීලා ඒ නිසා මේක නතර කරලා අරක කරන්න සිද්ධ වෙලා. හේතුව ආම්පුතාට වඩා ලොක්කෙක් එතන නෑ නේද? මේක දන්නේ නැහැ ඇයි ප්‍රමාදුනේ කියලා නිකම් බයිනවා. එහෙනම් අපේ අනන්ත අප්‍රමාණ අවිද්‍යාව තමයි, අපේ මෝඩකම් තමයි මේකෙන්න සෑම පටිගියටම හේතුව, ద్వේෂයටම හේතුව. එහෙනම් ආර්ය ශ්‍රාවකයෝ වශයෙන් අපි තථාගතයන් වහන්සේගේ සරණ යනවා නම් සංසාර විමුක්තියට පත්වීම නම් අපේ එකම අරමුණ මේ දකින දේවල් තුළ සම්පූර්ණ ධර්මතාවය අපි දකින්නේ. ඒක දකින්න නම් රාහත් වෙලා ඉන්නට ඕනේ. එහෙනම් පුතුජන ස්වභාවය තුළ තමන්ගේ අවබෝධයට ප්‍රඥාවට වැටෙන පමණ නම් දකින්නේ. නොදකින දේ අනන්ත අප්‍රමාණ නම් අපි මේ තරහාගන්නේ නොදකින දෙයට නේද? අපි මේ කෝප වෙන්නේ අපට පේන්නේ නැති දෙයට නේද? අපි මේ වෛර බැඳගෙන පටිගය ඇති කරගත්තේ අපට දකින්න බැරි වෙච්ච එකට නේද? ඒක දැක්කනම් ඒ විද්‍යාව තුළින් මේක අතුරුදාන් වෙනවා. මේ පටිගය නිකම්ම සංසිඳිලා යනවා. මේ දුර්වලකම් තාම හදන්න අපි දක්ෂ වුණේ නැහැ. දැන්වත් දක්ෂ වෙන්න ඕනේ මේ දුර්වලකම් හදන්න. අපි මේ වගේ තත්ත්වයක නම් ජීවත් වෙන්නේ ඒවා නිවැරදි කරගන්නට ඕනේ. මේ භවයේ පිරිනිවන් පාන්න අදහසක් තියෙනවා නම් එහෙනම් අපේ කන් වලට ඇෙන සෑම ශබ්දයක්ම අපි හිතාගෙන ඉන්නවා. අසෝලා මේම කිව්වාය, අසෝලා මේම කතා කළාය, අසෝලා ප්‍රශංසා කළාය, නිඳා කළාය කියලා නෑ. එහෙම එකක්වත් වෙලා නෑ. ඒක අපට ඇහිච්ච දේවල්, අපට නොඇහිච්ච දේවල් අනන්ත අප්‍රමාණ තියෙනවා. හැමදාම සෙම්බුදුවරේ කිටියලු ජපානයේ ඒ සෙම්බුදුවරේ හැමදාම ගෝලයාට නිඳා කරනවා, අපහාස කරනවා. හැමදාම අඩුවලු පෙන්වන්නේ. අඩුව පෙන්නලා කොච්චර ශ්‍රේෂ්ඨ ලෙස කමටහන් වඩාගෙන ගියත් ඒ සෙම්බුදුවරයා කරන්නේම නැති අඩුවක් අදලා නිඳා කරනවා, අපහාස කරනවා. එයාට තේරෙනවා කියන එක කවදාවත් පිළිගන්නේ නැහැ. ජීවිත කාලේ අවුරුදු 8ක් වෙලත් එයාට එක වචනයකින්වත් ගුණකතනය කරලා නැහැ. අර ශ්‍රාවකයාට තිත්ත කඳුරු වෙලා අර සෙම්බුදුවරයා රෙදි ටික ඔතාගෙන යන්න හදනකොට නොකිය යන්නේ ගිහිල්ලා කියලා යනවා අවුරුදු 8ක් විතර මම මෙතන හිටියානේ කියලා. ස්වාමිනී මං හදින් පස්සේ ඔබ වහන්සේගෙන් වෙන් වෙලා යනවා, ඔබ වහන්සේගෙන් බැනුම් ආලාලා මට එපා වෙලා තියෙන්නේ, ඒ නිසා මං යන්න යනවා කිව්වාම බුදුවරයාට ඉනාවක් ගියා. ඉනා නවත්ත ගන්න බැරි තරම් බුදුවරයා ඉනා වෙන්න පටන් ගත්තා. එතකොට ශ්‍රාවකයා තේරුම් ගත්තා මෙච්චර කාලයක් මන්දියා බලලා මේ තරම් සන්තෝෂෙන් ඉනාවුන්නේ. හැබැයි අද මෙච්චර hina වෙනවා නම් මොනාරි කාරණාවක් තියෙනවා. මල්ල බිම පිදීලා වැඳලා ඇව්වලු ස්වාමිනී මේ ඉනාවට හේතුව මොකද්ද කියලා. එයා කිව්වලු අනේ පින්වත් ශ්‍රාවකය මෙච්චර කාලයක් මම කිව්වේ ගුණද අගුණද කියලා ඇව්වාම එයා කිව්වලු අගුණනේ, අගුණ ටික හදලා ඉවරුනාට පස්සේ දැන් කියන්නේ මොනවද ගුණනේ, එහෙනම් ගුණ තියෙනකන් ඉවස ගන්න බැරි වෙච්ච මේ මෝඩකමට hina ගියේ. අගුණ මෙච්චර තියෙද්දි මිනිස්සු ගුණයක් කියන්නේ කොහමද? එහෙම ගුණයක් තියෙනවා නම් මට ගුණයක් නැහනේ. හේතුව අර අගුණ ටික යට යවලා ගුණ කියතිය ඉන්නවා නම් තවත් මාන්නයක් උඩඟුවක් නෙමෙයිද ඇදෙන්නේ? කවදාවත් ශ්‍රාවකයා මගේ තැනට එන්නේ නැහනේ. අගුණ ටික ඉවර වෙච්ච ගමන්ම ගුණ ටික ඉතුරු වෙනවා. ජීවිත කාලෙම දැන් අපට වාඩි වෙලා ගුණ කියන්න පුළුවන් නේද? ගුණ ටික කිය කිය ඉඳලා ආයෙසේ ඉවරුණා නම් දැන් අඩු ටික හදන්නේ කවදද? ඊළඟ භවයේ ගුරුවරයා කම්බුන් නැත්නම් කොහොමද මේ අඩුපාඩු ටික හදන්නේ? ගුණ කවදරි කියන්න පුළුවන්. අගුණ ටිකයි ඉසෙල්ල හදන්න ඕනේ. හේතුව අපේ මරණය අපි දන්නේ මොනෑ මොතක අර නොකිය ගෙදරට කඩාපදින අර ඔරා වාගේ අදිසියම වාලේ දෙබෑ කරගෙන ඇතුළට ඇතුල් වෙන හොරා වාගේ එක පාරටම අපේ මරණය අපි ළඟට ආපු දවසේ අපි යන්න ඕනේ නේද? එදාට එට උදේ එන්නම් බැංකුවේ සල්ලි ටික බෙදලා දීලා එන්නම් අපේ ඉඩම පවර්ලා එන්නම් අර බඩු ටික දීලා එන්නම් කියලා කියන්න බෑ. හේතුව එදා අපි මේ ගමන යන්නට ඕනේ අපේ මරණය අපේ අතට පැමිණිලා. එහෙනම් අඩු ටික හදන්නට ඕනේ, ඒක වැදගත්. ඒ නිසා තමයි ජීවිත කාලෙම අඩු ටික කිව්වේ. ඔයා දක්ෂ ලෙස මේ ටික ඇදුවා නම් අඩුපාඩු එකක්වත් නැත්නම් එදා ඉඳලා මම පටන් ගන්නවා ಗುಣ කියන්න. ජීවිත කාලෙම පැය 24ම මම ಗುಣ කියනවා. ඔයා හරි දුර්වලයි, තාම අඩු ටික හදලා නැහැ. මගේ කටින් ಗುಣ ටික කියව ගන්න ඔයා දක්ෂ නැහැ කියලා කිව්වාම එයාට ලැජ්ජා හිතුණලු. මොනතරම් ශ්‍රේෂ්ඨද මගේ ගුරුවරයා, හද ඉඳලා මම සේරම අඩු ටික හදනවා. අනේ ස්වාමිනේ මගේ අඩුපාඩු හදේ ඉඳලා තව තවත් කියන්න සේරම ටික අදනවා. කිසිම මොහතක ගුණයක් කියන්න එපා, ඒක කවදරි කියන්න පුළුවන්. හොඳ හොඳමනේ අඩුව නේද අදන්නට ඕනේ. හදේ ඉඳලා මට කමටාන දෙන්න, හදේ ඉඳලා මං සන්තෝෂයෙන් මේක වඩනවායි කියලා ස්ථිර වශයෙන් මෙතන ඉන්න තීරණය කළා. එහෙනම් අපේ කන් වලට ඇෙන අනන්ත අප්‍රමාණ දේවල් අපි දන්නේ නැහැ මොකද්ද මේකේ යථාර්ථය කියලා. අර ශ්‍රාවකයාට අවුරුදු 8කට පස්සේ තේරුනේ හැමදාම විලාප කියනවා, විවේචනය කරනවා, දොස් කියනවා, හැමදාම අඩුවක්මනේ කියන්නේ. මේකේ යථාර්ථය ඇත්ත තේරුනේ අවුරුදු 8කට පස්සේ. එහෙනම් අපිට නිന്ദා අපාස ලැබෙනවා නම් ඒ නිന്ദා අපාස ලැබෙන්නේ අපට නෙමෙයි, අපේ අඩුවට. ආයතනයේ ප්‍රධානියා බනින්නේ අපේ දුර්වලකමට, අපට නෙමෙයි. ගෙදර දෙමව්පිය අපට නිඳා කරන්නේ, අපහාස කරන්නේ අපේ මෝඩකම් වලට, අපේ දුර්වලකම් වලට, අපේ තියෙන අසත්පුරුෂකමට. එහෙනම් ඒවා ඇදුනට පස්සේ ඒගොල්ලන්ට දැන් නැති ඒවා කියන්න බෑ නේද? දැන් එහෙනම් අකමැත්තෙන් උනත් හඬාඬා උනත් ඒ කට්ටියට කියන්න වෙන්නේ අපේ ගුණකතන නේද? ඇයි අපි ඒ කට්ටිය එතනට ගේන්නේ නැත්තේ? කොච්චර අඩුපාඩු තිබුණත් ඒවා කියන්නේ නැතුව අර තියෙන ಗುಣ දෙක තුන කියන්නයි කියලා අපි තර්ජනය කරනවා නම් ඒකත් අපේ අඩුවක් නේද? අපේ අසත්පුරුෂකමක් නේද? අපේ මරවරකමක් නේද අපි එතනින් පෙන්වන්නේ? හේතුව අපි අඩු කියන්න දෙන්නේ නැහැ මිනිසුන්ට, පාර දෙනවා, අපේ ಗುಣ කියන්න දෙනවා. එහෙනම් ಗುಣ කියන්නේ කොහමද මේ තරම් අඩුපාඩුකම් තියෙද්දි? එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපේ ආයතනවල ක්‍රියාකාරීත්වයන් නිසා අනන්ත අප්‍රමාණ ද්වේෂය අටගන්නවා. ඒ ද්වේෂය හැම එකක්ම අටගන්නේ අපි තුල තාම අවිද්‍යාව තියෙන නිසා. අවිද්‍යාව ඇතිතාකල් ද්වේෂය ලෙලදෙනවා, කෙලෙස් ලෙලදෙනවා. විද්‍යාව පාළ වෙච්ච ගමන් කෙලස් ටික පාවෙලා යනවා, ඒවා නිරෝධ වෙලා යනවා. එහෙනම් විද්‍යාව වඩන්න අපට තේරෙන ටික වැඩි කරන්න ඕනේ, පේන ටික වැඩි කරන්න ඕනේ. මෙච්චර කාලය පෙනුනේ මේ ටික නම් අපි කල්යාණ මිත්‍ර ඇසුරු කරගෙන තව තවත් ಗುಣ වඩලා වැඩිපුර දකින්න උත්සාහ කරන්නට ඕනේ. සෝවා මට්ටමේ ලෝකේ දකිනකොට සෝවාන් ටික පේනවා. හැබැයි සකෘදාගාමි අනාගාමි අරියත් මට්ටම් වලින් අපි කෙලෙස් වලට අවු වෙනවා. සකෘදාගාමි මට්ටමේ ලෝකේ දකින්න පුරුදු වුණාට පස්සේ අනාගාමි අරියත් මට්ටමින් දකින්න බැරි නිසා ඒ මට්ටම් වල කෙලෙස් වලට අපි අවු වෙනවා. අනාගාමි වෙච්ච උත්තමයා අනාගාමි මට්ටම දක්වාම 75% වෙනකම්ම කෙලෙස් වලට අවුෙන්නේ නැහැ. ඒ තරම් ගැඹුරෙන් නාම රූප දකිනවා. හැබැයි රාත්මෝදියා තුල නැති නිසා රාතන් වහන්සේ නොදකින දේවල් එයා දකිනවා. ඒ කියන්නේ එයා තාම කෙලෙස් වලට අවුෙන ප්‍රතිසත පවතිනවා. එහෙනම් අපේ ජීවිතවල අපි ක්‍රමානුකූලව අපේ කෙලෙස් නිරෝධ වෙනකොට අපේ මාර්ගඵලවලට අනුව තමයි මේ නාම රූප සම්පූර්ණයෙන් අපට පේන්නේ. හිතකම් අපි නොදකින කොටසක් තියෙනවා. ඒ නොදකින කොටස තුළ අවිද්‍යාව තියෙනවා. ඒ විද්‍යාවට අවිද්‍යාවට අනුව අපි අනන්ත අප්‍රමාණ කෙලෙස් වලට ගොදුරු වෙනවා. මෙන්න මේ කාරණාව අපි 100% දකින්නට ඕනේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මෙවැනි දුර්වලකම් තියෙනවා. මේක නිවැරදි කරගන්නට ඕනේ. එහෙනම් අපට ඇයෙන හැම දෙයක් තුළම මේ වගේ අඩුපාඩු අනන්ත අප්‍රමාණ නැද්ද? සමහර අය අවිල් අපේ ಗುಣකතන කරනවා. ආවල් ස්වාමීන්වහන්සේ හරි ශ්‍රේෂ්ඨයි, පාංශකුල සිවුරු අඳින්නේ, උන්වහන්සේ පිණ්ඩපාතයෙන් යැපෙන්නේ, අල්පේච්ඡයෙන් උන්වහන්සේ ජීවත් වෙන්නේ, බොහොම මෛත්‍රියෙන් කරුණාවෙන් කතා කරන්නේ කියලා ඒ මිනිස්සු අවිල්ලා කියන්නේ, කතා කරන්නේ, ಗುಣකතන කරන්නේ. ඇත්තටම අපට ಗುಣ කියන්න නෙමෙයි, අපිව රවට්ට ගන්න. ඇයි තව තවත් අපි තුල මාන්නය වඩලා අපි තුල තව තවත් උඩඟුකම ආංකාරය ඇති කරලා අපි අනාරිය කරන්න අපෙන් පලිගන්න යාට අදහසක් තියෙනවා. එහෙනම් සමහර ගීපින්වතුන් සංඝයාගෙන් පලිගන්න, එයා තුල අනාරිය මාර්ගය වැඩි කරන්න, එයා තුල කෙලෙස් වැඩි කරන්න ගුණකතන කරනවා. ඇයි මේ වගේ උපක්‍රම වලට අපි අවු වෙන්නේ? මේ වගේ මාර්යාගේ උගුල් වලට අපි අවු වෙන්නේ? සමහර අය ඉන්නවා අනන්ත අප්‍රමාණ ಗುಣකතන කරලා පින්කම් වලට වඩම්ම ගන්නවා. ඒ ಗುಣකතන කරලා කරලා මාන්නෙන් අපිව මත් කරලා පස්සේ දෑත්තට්ටිය දුන්නාම දැන් දෑත්තට්ටියට මොනවා කියන්නද? අවංකවම අපිට දැන් ඒක අරගෙන ඒ කියන දාන පින්කමට යන්න වෙනවා නේද? ඒගොල්ලෝ කියන කින හැම දෙයක්ම කරන්න වෙනවා නේද? එහෙනම් අපිට ಗುಣකතනයක් නෙමෙයි කරලා තියෙන්නේ, පගාවක් දීලා තියෙන්නේ. අපි නොදැනුවත්ව අල්ලසක් අරන් තියෙන්නේ. එහෙනම් මේ ඇයිච්ච හැම දෙයක්ම අපිට ඇයිච්ච දෙයක් නෙමෙයි, ඒක තුළ වෙන දෙයක් තිබිලා ඒක තේරෙන්න කල් ගියා අපට. අනන්ත අප්‍රමාණ මිනිස්සු අපට කෙලෙසිටම් පූජා කරලා තියෙනවා. අනන්ත අප්‍රමාණ මිනිසුන්ගේ උපක්‍රම වලට අපි අහුණා. එහෙනම් මේ වගේ දුර්වලකම් අනන්ත අප්‍රමාණ අපේ ජීවිතයේ තිබුණා නම් මේ හැම දෙයක්ම තේරුම් ගන්න. තමන් තුළ ලෝභ දේශ මොහ රාග වෛර තියෙනවා නම් තමන් රාත් වෙලා නැහැ කියන කවංකෝම පිළිගන්න. කොච්චර රාතෙක් වාගේ අපි රඟපාගෙන හිටියත්, අපි කොච්චර ಗುಣධර්ම තියෙනවා වාගේ කරබාගෙන කටවාගෙන කුටි ඇතුළට වෙලා හිටියත් අපි තුල අඩුපාඩු තියෙනවා කියනක අපේ සිත දන්නවා නේද? අපි තුල ඇතිවෙන රාගික සිතුවිලි කොච්චරද, ලෝභ සාගත සිතුවිලි කොච්චරද, අනුන්ගේ දේවල් කඩා වඩාගෙන අපේ නංගලට ඒවා එකතු කරගන්න මොනතරම් මේ සිත පෙරුම් පුරනවද, පලිගන්න මොනතරම් මේ සිත වේසෙනවද, මේ කෙලෙස් මදිද, අපි කවුද කොතනද ඉන්නේ කියන එක තේරුම් ගන්න. එහෙනම් අපි රාත් වෙලා නැහැ කියන එක තේරෙනවා නම් තාම අවිද්‍යාව තියෙනවා. එහෙනම් ඇයෙන හැම දෙයක්ම සම්පූර්ණයෙන් ඇයෙන්නේ නැහැ. එහෙනම් මට ඇයෙන්නේ මගේ ප්‍රඥාවට ගෝචර වෙන ටික විතරයි. ගෝචර නොවන හැම දෙයක් තුළම අවිද්‍යාව තියෙනවා. ඒ සෑම අවිද්‍යාවක් තුළම ඒ කියන ద్వේෂේ, රාගයේ, වෛරයේ කියන හැම කෙලෙසයක්ම තියෙනවා. ඒ තුලින් මායя තමන් තුළ තාම ජීවත් වෙනවා. තමන් තාම මායයට අසු වෙමින් පවතිනවා කියන එක තේරුම් අරගෙන මේක නිවැරදි කරන්නට ඕනේ. කුමක්ද කමඨාන? පේන දේ තුළ සම්පූර්ණයෙන් පේන්නේ, නොපෙනෙන ටිකකුත් මට තියෙනවායි කියන දැනීම තුලින් දැක්කාම එයා දකින්න ටිකක් උනත් එයා නොදකින දේට අවු වෙන්නේත් නැහැ, දකින දේටත් අවු වෙන්නේ නැහැ. එයා ආර්ය ශ්‍රාවකෙක් වෙලා ඉවරයි. සම්මාව එයා තුල පානක් වාගේ ආලෝකමත් වෙලා ඉවරයි. දෙවනි කමඨාන තමයි ඇසෙන හැම දෙයක් තුළින්ම සම්පූර්ණයෙන් ඇයෙන්නේ tikai ඇයෙන්නේ. එහෙනම් අපිට ඇයෙන දේ තුළින් අපට නොඇසෙන දේවලුත් අනන්ත අප්‍රමාණ තියෙනවා. වැටෙන දේට අමතරව නොහැටෙන දේ අනන්ත අප්‍රමාණ තියෙනවා. ඒ හැම දේ තුළම කෙලෙස් තියෙනවායි කියන සීයෙන් එයාට ඒ ඇයෙන දේ තුළ වැටෙන ටික විතරක් එයා ඇහුම්කන් දුන්නාම ඒක තුළිනුත් එයා කෙලෙස් වලට අහුවෙන්නේ නැහැ. අර නොහැන දේ තුළිනුත් කෙලෙස් වලට අහුවෙන්නේ නැහැ. හේතුව නොහැන දෙයක් තියෙනවායි කියලා නොහැසෙන දෙයක් තියෙනවායි කියන එක තේරුම් ගත්ත ගමන්ම ඒ නොහැසෙන දේවලුත් එයා තුළ විද්‍යාව බවට පත් වෙනවා. ඇසෙන දේවලුත් විද්‍යාව බවට පත් වෙනවා. එයා තුළ ආර්ය ජාතියේ පාන ආලෝකමත් වෙලා ඉවරයි. අපිට අදහස පාළ වෙනවා. එයා කතා කරන්න තීරණය කරනවා. කතා කරනකොට එයාට තේරෙනවා මේ කතා කරන දේ සම්පූර්ණ මට තේරිච්ච දේ නෙමෙයි. හේතුව භාෂාව දක්ෂ නැත්නම් ඒකට අදාළ වචන මන් දන්නේ නැත්නම් මම තේරෙන ටිකෙන් නම් කියන්නේ ඒකේන කාරණාව සම්පූර්ණයෙන් මන් කියන්නේ. එහෙනම් මේ කියන දේ තුල මට කියන්න බැරි වෙච්ච දේ අදක්ෂ වෙච්ච දේ අනන්ත අප්‍රමාණ තියෙනවා. එහෙනම් මේ කියන කාරණාව මට සම්පූර්ණයෙන්ම තේරිච්ච එකකුත් නෙමෙයි. ඒ කියන කාරණාව නැවත කිසිම කෙනෙකුට ප්‍රතිසංස්කරණය කරන්න බැරි තරම් සර්ව සම්පූර්ණම කියන එකකුත් නෙමෙයි. මෙන්න මේ අවබෝධය ඇතුව අපි කතා කරනකොට ඒ කතා කරන හැම දේ තුළින්ම මම දන්නවා මම කතා කරන්නේ මේ මට තේරෙන ටික විතරයි, නොතේරෙන ටික අනන්ත අප්‍රමාණ තියෙනවායි කියලා දැනෙන්න ඒ සිහිය පවතින්න එයා කතා කරන හැම දෙයක් තුළින්ම සම්මාව පවතිනවා. එයාට නොතේරෙන ටික එයාට කතා කරන්න බැරි වෙච්ච ටිකකුත් තියෙනවායි කියන එක පිළිබඳව සිහිය පවතින්න ඒ නොතේරිච්ච ටික කතා නොකරන ටිකත් එයා තුළ සිහිය පවතිනවා. ඒ කියන්නේ එයා තුළ ආර්ය ආලෝකය ධාම්මස ආලෝකමත් වෙලා ඉවරයි. එයා ආර්ය ශ්‍රාවකයෙක් වෙලා ඉවරයි. එහෙනම් මේ විදිහට අපි ජීවත් වෙන හැම මොහොතෙම අපි හිතනවා අපි සිල්වත් කියලා, ගුණවත් කියලා. හැබැයි සමහර විනය අපි දන්නේ නැත්නම්, සමහර සීලය අපි තේරිලා නැත්නම් ඒව අපේ චරිතවල දකින්න ලබන්නේ නැහැ නේද? ඒ සීලය රකින්න උත්සමයේ ඉන්නවා නම් උන්වහන්සේ දකින්න උන්වහන්සේ සිල්වත් තමයි. නමුත් අර සීලය නැහැ. හේතුව ඒ සීලය අපි ළඟ නැති, අපි ඒ සීලය දන්නේ නැති නිසා. එහෙනම් මම මෙච්චර සිල්වත් වුණාට සර්ව සම්පූර්ණ වෙලා නැහැ. හේතුව මම රාහත් වෙලා නැති නිසා. එහෙනම් මේ චර්යාව තුළ මම නොදන්න සීලයන් මන් තුළ දකින්න ලබන්නේ නැහැ. මට තේරිච්ච නැති ටික, ප්‍රත්‍යක්ෂ නොවිච්ච ටික මගේ චරිත ගුණාංග වලින් අනිත් කට්ටියට පේන්න ලැබෙන්නේ නැහැ. ඒ හැමතැනම අවිද්‍යාව තියෙනවා. එහෙනම් මම දන්න ටික විතරයි මම දන්නේ. මම දන්න සිල් ටික විතරයි මේ රකින්නේ. එහෙනම් මම නොදන්න සිල් තව අනන්ත ප්‍රමාණ තියෙනවා. 84,000ක්ම මම දන්නේ නැහැ. එහෙනම් 227ම මම රකින්නේ. දස සීලෙම 10ම රකින්නේ නැති අවස්ථා අනන්ත ප්‍රමාණ තියෙනවා. පාතිමොක්ස සංවර සීලේ අනන්ත ප්‍රමාණ ඇවත්වෙන්නේ නැද්ද? අනන්ත ප්‍රමාණ සිල් කැඩෙන්නේ නැද්ද? එහෙනම් රකින්න ටික දැනගෙන රකින්න ටික රකිනවා, නොදැන කැඩෙන ටික අනන්ත අප්‍රමාණ තියෙනවායි කියලා එයා සිහිය පවත්නකොට දැනගෙන රකින්න ටික සම්මාවටපත් වෙනවා. මන් තුල තාම කැඩෙන ප්‍රමාණයක් තියෙනවා. නොදැනුවත් තියෙන හැම දෙයක්ම කැඩෙනවායි කියලා සිහිය පවත්නකොට ඒ ටික සම්මාවටපත් වෙනවා. එයා ආර්ය ශ්‍රාවකයෙක් බවටපත් වෙනවා. එයා තුල ධම් ඇස ආලෝකයටපත් වෙලා ඉවරයි. සිතවිලි වලින් අනන්ත අප්‍රමාණ අපට කෙලෙස් නැද්ද? රාගික සිතවිලි නැද්ද? ලෝභ සිතවිලි නැද්ද? ද්වේෂ සාගත සිතවිලි නැද්ද? තාම අපට අතුරුකම් කරපු කට්ටිය, රවටපු කට්ටිය කෙරෙහි අපි තුල තාම සිතවිලි වලින් වෛරය, ද්වේෂය පලිගැනීම නැද්ද? එහෙනම් මේකනම් අපි ජීවත් වෙන වර්තමාන තත්ත්වය. තව බව කීයක් ඉපදෙන්න අපි උත්සාහ කරනවද? මේ තරම් අපි මේ ලෝකයේ ගෙවල් අදලා, මේ තරම් බත් ටිකක් හොයා ගන්න දුක් විඳලා, මේ තරම් සංසාරෙ ලෙඩ වෙලා අසනීප වෙලා මිනිසුන්ගෙන් ගුටි කාලා, මේ තරම් ඉර ගෙවල් වල ඉඳලා, මේ තරම් දුක් විඳලා අපට තාම විමුක්තියටපත් වෙන අදහස පාළ වෙලා නැද්ද? දරුව පෝෂණය කරන්න මොනතරම් සංසාරේ දුක් විඳිනවද? මෑණිවරු, බිරිඳවරු, ස්වාමි පුරුෂවරු, පියවරු පෝෂණය කරන්න මොනතරම් අපි දුක් විඳිනවද? මේ ගෙවල් දොරවල් යාන වාහන නඩත්තු කරන්න මොනතරම් දුක් විඳිනවද? මේ වෙනකොටත් අපි මේවා පිළිබඳව කලකිරිලා නේද? එහෙනම් මේ ලබාපු මිනිසක් බවේවත් මේ ටික නිදාසෙන්න නම් අපි මේ කියන කමඨාන අපි වඩන්නට ඕනේ. අපේ සිතිවිලි වල අනන්ත අප්‍රමාණ කෙලෙස් තියෙනවා නම් අපි දැනගන්නට ඕනේ. තාම මම රාත් වෙලා නැහැ. තාම කෙලෙස් තියෙනවා. තාම අවිද්‍යාව තියෙනවා. ඒ කියන්නේ අවිද්‍යාව තුල ඒ කියන්නේ සේරම කෙලෙස් ටික මන් තුල තියෙනවා. ඒ කියන්නේ තාම මම භවගාමි. මම ඉපදීමට වැඩ කරන කෙනෙක්, ඉපදීම නවත්තන්න වැඩ කරන කෙනෙක් නෙමෙයි. එහෙනම් තමන්ගේ ජීවිතවල තමන්ගේ සිටිවිලිවල අනන්ත අප්‍රමාණ කෙලෙස් ඇති වෙනකොට ඒ සෑම කෙලෙස්යක් තුළම තියෙන දෝෂය දැනගන්නකොට හැම සිටිවිල්ලක්ම 100ෙන් බලනකොට 100ෙන් බලනවල ඒ සම්මා සතිය තියෙනවා. 100ෙන් බලන්නේ නැතිවල අපි ළඟ සම්මා සතිය නෑ නේද? එහෙනම් 100ෙන් බලන සිටිවිලි ටික සම්මාවට අයිති. 100ෙන් බලන්න බැරි වෙච්ච සිටිවිලි, 100ට අවුෙච්ච නැති සිටිවිලි ටික ඒවා අවිද්‍යාවට නේද අවුනේ? ඒ හැම දෙයක් තුළම කෙලෙස් තියෙනවා, උත්පත්තියක් නිර්මාණය වෙනවා නේද? එහෙනම් සෑම ආර්ය ශ්‍රාවකෙක්ම මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රහත් වෙලා පිරිනිවන් පානවයි කියන ඒ අදිස්ථානයේ තියෙනවා නම්, එහෙම ප්‍රාර්ථනාවක් තියෙනවා නම් ඒ සෑම සිවණ පිරිසම මේ කමඨාන මෙසේ වඩන්න ඕනේ. 100ෙන් ඉතින සෑම සිටිවිල්ලක්ම සම්මාවට අයිති. එහෙනම් මට 100ට අවුෙච්ච නැති සිටිවිල්ලලු තියෙනවා. එහෙනම් මට 100 පවත් ගන්න බැරි වෙච්ච දේවලුත් මට තියෙනවා. අවිද්‍යාව මගේ විද්‍යාවට අවුෙන්නේ නැතුව පවතින ක්‍රමයකුත් තියෙනවා. මේ ටික 100ෙන් දැනගත්තාම මගේ විද්‍යාවට ගෝචර වෙන්නේ නැති අවිද්‍යාව තියෙනවා. ඒ විද්‍යාව මොනතරම් දුර්වලද කියලා බැලුවොත් ඒ අවිද්‍යාව තේරුම් ගන්න බැරි තරම් එයා දුර්වලයි. අර අවිද්‍යාව මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා කියනවනම් මේ විද්‍යාවට අවුෙන්නේ නැතුව පවතින එයා දක්ෂයි. එහෙනම් මේ තරම් මන්තුල අවිද්‍යාව දක්ෂව ක්‍රියාත්මක වෙනවා, මගේ විද්‍යාව දුර්වලව ක්‍රියාත්මක වෙනවා. ඒ කියන අවිද්‍යාව දැක ගන්න, ඒක ස්පර්ශ කරන්න බැරි තරම්. එහෙනම් 100ෙන් පවතින සිටිවිලි තියෙනවා, 80ෙන් පවතින සිටිවිලි තියෙනවා, දැනගන්න සිටිවිලි තියෙනවා, දැනගන්න බැරි වෙච්ච සිටිවිලි අනන්ත ප්‍රමාණ තියෙනවා. මේ දෙක පිළිබඳවම 100 පවතිනකොට, දෙකම දැනගෙන 100 පවත්නකොට, ඒ පවත්න හැම මොහොතෙම මේ ටික දැනගත්තා. හැබැයි මේ ටික දැනගන්නකොට මේ තුල නොදන්න දේවල් අනන්ත ප්‍රමාණ, දැනගන්න බැරි වෙච්ච දේවල් අනන්ත ප්‍රමාණ තියෙනවයි කියලා දැනගත්තාම, ඒම ටිකකුත් මට තිබුණාය කියලා දැනගත්තාම දෙකම සම්මාහටපත් වෙනවා නේද? එක තප්පරයක සිටිවිලි 1000 ගණන් ඉපදෙනවා නම්, අනන්ත අප්‍රමාණ සිටිවිලි ඇති වෙලා නැති වෙලා යනවා නම්, අපට අවු වෙන්නේ එකක් දෙකක් නම්, ඒ 1000 ගණන් වල 900 ගණන් 800 ගණන් සිටිවිලි අපට අවු වෙලා නැහැ නේද? එහෙනම් 100ට අවු වෙන්නේ ටිකයි, 80ට අවු වෙන්නේ අනන්ත අප්‍රමාණයි. විද්‍යාවට ගෝචර වෙන්නේ ටිකයි, අවිද්‍යාවට ගෝචර වෙන්නේ අනන්තයි අප්‍රමාණයි. එහෙනම් මට ගෝචර වෙන ටිකට අනුව ගෝචර නොවන අනන්ත අප්‍රමාණ දේ තියෙනවයි කියලා දැනගත්තාම ඒ ටිකත් විද්‍යාවට ගෝචර වෙනව නේද? 100ට පත්වෙච්චේ සිටිවිලි කීපයයි ගණන් කරන්න පුළුවන් තරමයි. එහෙනම් 80ට ගෝචර වෙච්ච සිටිවිලි ගණන් කරන්න බැරි තරම් දෙකම දැනගත්තාම දෙකම සම්මාවට පත් වෙනවා නේද? මෙන්න මේ සම්මා සතිය වඩනකොට තමයි එයා ආර්ය ශ්‍රාවකෙක් වෙන්නේ. එයා තුළ ධම්මස ආලෝකමත් වෙනවා. එයාගේ අසකන දිව නාසය සමසිතේ තිබිච්ච හඳුර සම්පූර්ණයෙන්ම අභිනික්ෂණය වෙලා යනවා. එයාගේ අඳුර පාවෙලා ගිහිල්ලා අසකන දිව නාසය සමසිත ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලින් සම්මා සතිය තුලින් ආලෝකමත් වෙලා මේ අවිද්‍යාවන් හැම එකක්ම යට පේන්න පටන් ගන්නවා. එයාගේ දුර්වලකම් හැම එකක්ම එයාට දැනෙන්න පටන් ගන්නවා, තේරෙන්න පටන් ගන්නවා. එයා විද්‍යාවෙන් පෝෂණය වෙනවා. එයාගේ විද්‍යාව වඩ වඩා දියුණු වෙනවා. අසකන්න දිව නාසය සමසිත ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් සම්පූර්ණත්වය ලබනවා. ඒ කියන්නේ එයා රාත් වෙලා මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවන් පානවා. එන සලායතන වල ක්‍රියාත්මක භාවය තුළින් මොනතරම් අපි තුළ කෙලෙස් අටගත්තද, මොනතරම් පටිගේ ද්වේෂයේ වෛරය අටගත්තද, මේ හැම දෙයකම හේතුව තාම අපේ අසකන දිව නාසය සමසිතේ අවිද්‍යාව පවතිනවා. තාම අපි අවිද්‍යාව නිරෝධ කරන්න මේ කියන කාරණාව ප්‍රඥාවෙන් දැක්කේ නැහැ. මේ කියන කාරණාව දකින්න අපට කමඨාන් ලැබුණේ. එහෙනම් අපිට පුබ්බේ කියන පෙර තිබිච්ච පිනක් අපට පහළ වුණා. එහෙනම් මොකද්ද පුබ්බේ කතපුඤ්ඤතා කියලා කියන්නේ? පෙර පින් අපට පාල වෙනවා, පෙර පින් පරිසම් දෙනවා. එහෙනම් මේ මොහොතේ අපට පරිසම් දුන්නේ පුබ්බේච කතපුඤ්ඤතා කියලා කියන පෙර පිනක් තමයි මේ පරිසම් දුන්නේ, පෙර කුසලය පරිසම් දුන්නේ. මේම කාරණාවක්, මේම විද්‍යාවක් අපේ අසකන දිව නාසය සමසිතේ තියෙන බව දැනගන්නට ලැබිච්ච එක. එහෙනම් මේ මොහොතේ ඉඳලාම අපේ ඇසට පේන ටික හැරෙන්න නොපෙනෙන දේවල් අනන්ත ප්‍රමාණ තියෙනවා. සමහර අය මේ පේන හැම දෙයක් තුළින්ම දකිනවා සිත රැවටෙනවායි කියලා. රැවටෙන එක විතරයි ආ දකින්නේ, හේතුඵල ධාම දකින්නේ නැහැ, කර්මයට අනුව ඒක දකින්නේ නැහැ. ඒ හැම දෙය තුළින්ම ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවය දකින්නේ නැහැ. ඒ හැම දෙයක් තුළම නාම රූප තුළ කෙලෙස් තියෙනවා, ඒ කෙලෙස් වලට තමන් අවු වෙනවා කියන එක දකින්නේ නැහැ. එහෙනම් බලන්න එකක් දකිනකොට එයා දකපු නැති දේවල් මොන තරම් තියෙනවද? එකක් ඇයෙනවා, මොකද්ද? අසුවලා මට බයිනවා. ඒ බයින දේ තුලින් මගේ පටිගය මට තේරුම් ගන්න අවස්ථාවක් මට ලැබුණා. එයාගේ දැන් බැනුම් තුලේ, එයාගේ නිନ୍ଦ අපාස තුලින් මගේ මෛත්‍රියේ ධර්ම මට මැනගන්න පුළුවන් වුණා කියලා එකක් දැක්කා. හැබැයි පෙර බැනපු එකක් මේ ලැබෙන්නේ, මගේ එකක් මේ මෙයා මට පූජා කරන්නේ, ඒක දැක්කේ නෑ නේද? හේතුඵල ධාමට අනුව කලින් තිබිච්ච හේතුවකට අනුව ඵලයක් නිර්මාණය වුණා. ඵලයේ මොනතරම් ලස්සනට නිර්මාණ වෙලා මේ නාම රූප වලින් පරිසම් දෙනවද, ඒක දැක්කේ නෑ නේද? එහෙනම් මම එයාගෙන් කර්මයක් ලබා ගන්නවා, ඒ කර්මය පූජා කරන්න, ඒ දාණය දෙන්න මම එයාට අවස්ථාවක් දෙනවා. මොකද්ද? එයා කර්මයක් මට පරිසම් දීලා මගේ කර්මයක් ගෙවලා මාව නිදාස් කරන්න, එයාට කර්මය පරිසම් දෙන්න අවස්ථාවක් පූජා කරලා එයාට කර්ම පරිසම් දෙන්න දාණය දෙන්න එයාට මං දාන පාරමිතාවට අවස්ථාවක් දෙනවා, ඒක දැක්කේ නෑ නේද? එනා මිනිස්සු අපට බනින්නේ නැහැ. මිනිස්සු අපේ කර්ම අපට පූජා කරලා දාන පාරමිතා පුරනවා. ඒ කර්මය අපි බාර අරගෙන අපේ කර්මය ගෙවලා අපි නිවනට ලං වෙනවා. මේ කාරණාව කීයෙන් කී දෙනෙක් ලෝකේ දකින්වද? හැයෙන හැම දෙයක් තුළින්ම අපට හැයෙන්නේ ටිකයි. හැයෙන ප්‍රමාණයෙන් අපට නොහැන ප්‍රමාණය මහා මේඝ පර්වතය වාගේ, මහා සමුද්‍රය වාගේ, මහා පොළවේ වැලිකට වාගේ අපට ඇයිච්ච නැති ටික, අපට වැටෙච්ච නැති ටික, අපට දැනිච්ච නැති ටික, අපට තේරිච්ච නැති ටික. ඇයි අපි මේ ලෝකේ නිවන් දකින්න කැමති වෙච්ච ආර්ය ශ්‍රාවකයෝ වෙලාත් මේ ටික දකින්නේ නැත්තේ? එහෙනම් සෑම මොහොතක් ගානේ ආර්ය ශ්‍රාවකයෝ මේ ලෝකේ දකින්න ඕන ක්‍රමයක් තියෙනවා. කොහමද? පේන ටික මම දැනගන්නවා, හැබැයි මට නොපෙනිච්ච ටිකක් තියෙනවා. මගේ අවබෝධයට ඒක ගෝචර වෙන්නේ නැහැ. මගේ ප්‍රඥාව දක්ෂ නැහැ ටික දකින්න. මන් තුල තියෙන විද්‍යාව දක්ෂ නැහැ. අර අවිද්‍යාව ස්පර්ශ කරලා ඒක විද්‍යාව කරන්න. එහෙනම් පේන දෙයට වඩා නොපෙනෙන දේ අනන්තයි, අප්‍රමාණයි. හැයෙන දෙයට වඩා නොහැන දේවල් අනන්තයි, අප්‍රමාණයි. දැනෙන දේවල් වලට වඩා ඒ දැනෙන දේ තුලින්ම නොදැනෙන දේ අනන්තයි, අප්‍රමාණයි. තේරිච්ච දෙයට වඩා ඒ තේරිච්ච දේ තුලම නොතේරිච්ච දේ අනන්තයි, අප්‍රමාණයි. වැටෙච්ච දෙයට වඩා ඒ වැටෙච්ච දේ තුලම නොහැටි වැටෙච්ච දේ අනන්තයි, අප්‍රමාණයි. එහෙනම් මේ කාරණාව තේරුම් අරගෙන තමන්ට පේනවා, ඇහෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතනවා කියන ඒ ධර්මතාවයට අමතරව ඒකට පෙනෙන්නේ නැති ටික, ඇහිච්ච නැති ටික, දැනිච්ච නැති ටික, හැඟිච්ච නැති ටික, සිතිච්ච නැතිච්ච ටික, දැනිච්ච නැතිච්ච ටික, මේම කාරණා ටිකකුත් තේනවා. ඒක අර විද්‍යාවට ගෝචර වෙච්ච ප්‍රමාණයටත් වඩා අසීමිත ප්‍රමාණයකින් යුක්තයි කියන එක තේරුම් ගත්තාම මේ විද්‍යාවෙන් එයා හැම දෙයක්ම දකින්න, හාන්න, දැනෙන්න, සිතන්න පටන් ගත්තාම හැම කාරණාවක් තුළම එයා සම්මාවෙන් පරිපූර්ණත්වයේ ලබනවා. ඒකාන්ත වශයෙන්ම එයා සම්මාදිට්ඨියට පත් වෙනවා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි හරියත් වෙනවා. මේ ක්‍රමය, මේ කමඨාන වඩන්නේ මොන තත්ත්වෙන්ද, කොච්චර ප්‍රතිශතයෙන් වඩනවද? ඒ ප්‍රතිශතයට අනුව එයා සෝවාන් වෙනවා. තව තවත් වැඩියෙන් වඩනකොට පේන ටිකක් දැනගන්නවා, පෙනිච්ච නැති ටිකක් දැනගන්නවා, ඇහිච්ච ටිකක් දැනගන්නවා, ඇහිච්ච නැති ටිකක් දැනගන්නවා, දැනෙන ටිකක් දැනගන්නවා, දැනිච්ච නැති ටිකක් දැනගන්නවා, සිතන ටිකක් දැනගන්නවා, සිතන්න බැරි වෙච්ච ටිකක් දැනගන්නවා. මේ ප්‍රතිසතේ වැඩි වෙනකොට එයා සකෘදාගාමි වෙනවා. තව තවත් මේ ප්‍රතිසතේ වැඩියෙන් දැනගන්නකොට එයා අර නොදැනිච්ච දේවල් වැඩිපුර දැනගන්නවා. ඒ තුලින් අර දැනිච්ච දේ වැඩි වෙනකොට නොදැනිච්ච දේ අඩු වෙනවා. පේන දේ වඩ වඩා වැඩි වෙනකොට නොපෙනෙන දේ අඩු වෙනවා නේද? එහෙනම් අවිද්‍යාව ක්‍රමක්‍රමයෙන් ප්‍රතිසතයෙන් පාලට යනවා. විද්‍යා ප්‍රතිසතයේ වැඩි වෙනවා. හැයිච්ච දේ ක්‍රමානුකූලව වැඩි වෙනකොට හැයෙන දේ විද්‍යා ප්‍රතිසතයේ වැඩි වෙනවා. හැයෙන්න බැරි වෙච්ච දේ ප්‍රඥාව දැනුම අවබෝධය අඩුවෙන් තිබිච්ච නිසා අපට ආන්න බැරි වෙච්ච දේ හැයිච්ච දේ තුලින් වැටෙච්ච නැති දේ ප්‍රතිසතය අඩුවෙලා අවිද්‍යාව අඩු වෙනකොට ක්‍රමානුකූලව යා අනාගාමි බවට පත් වෙනවා. දැන් එයාගේ විද්‍යා ප්‍රතිසතය වැඩි, අවිද්‍යා ප්‍රතිසතය අඩුයි. ඒක ක්‍රමානුකූලව සම්පූර්ණයෙන්ම විද්‍යාස පාලෝනාම, විද්‍යා කන පාලෝනාම, විද්‍යා දිව පාලෝනාම, සම්මා වාචාව පැය 24 පුරාවටම තිබුණාම, සම්මා වායාමෙන් ජීවත් වෙන්න ගත්තාම, පැය 24 සතර ඉරියව්වෙන්ම සම්මා සතියෙන් ඉත්‍යාම, එයා තුළ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම අභිනික්ෂ්‍රමණය වෙලා සම්පූර්ණම අවිද්‍යාවේ හඳුර පාවෙලා ගිහිල්ලා එයාගේ ආයතන ආලෝකමත් වෙලා විද්‍යාවෙන්. එහෙනම් එයා අරියත් උත්තමයෙක් වෙලා. එහෙනම් අපි වඩන්න තියෙන කමඨාන කුමක්ද? ඇසකන දිව නාසය සමසිතේ අවිද්‍යාවේ ප්‍රතිශතය වැඩි ප්‍රශ්නයක් නැහැ. විද්‍යාවේ ප්‍රතිශතය අඩුයි. විද්‍යාවේ ප්‍රතිශතය අඩුවෙන් තියෙන බව ඒ දැනිච්ච ටික, පෙනිච්ච ටික, දැනිච්ච ටික, සිටිච්ච ටික ඒ අඩුවෙන් දැනගන්නවා. හැබැයි මට මේ දකින්න, හාන්න, දැනගන්න, සිතන්න බැරි වෙච්ච ප්‍රතිශතය වැඩියෙන් තියෙනවා කියන එක විතරක් අවංකව නියතමානීව පිළි අරගෙන සියෙන් අරක ස්පර්ශ කළාම අර ප්‍රතිශතයේ ක්‍රමානුකූලව අඩු වෙනවා. මේ කියන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ කියන කමඨාන තුළින් වැඩිලා අර අවිද්‍යාවේ ප්‍රතිශතය ක්‍රමානුකූලව පල්ලයට ගිහිල්ලා විද්‍යා ප්‍රතිශතය වැඩි වෙලා එයා කවදරි දවසක මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා එයා තමන්ගේ මිනිසත් භවයේ අවසන් කරගෙන එයා පිරිනිවන් පානවා. තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනයට තවත් රාතන් වහන්සේ නමකකින් මේ ශාසනයේ බැබලෙනවා, ආලෝකමත් වෙනවා. ඒ රාතන් වහන්සේ මම වෙනවා. මමයි ඒ උත්තමයා. ඒ තථාගත ගෞතමයන් වහන්සේගේ ශාසනයේ ඊළඟ අරියතනන් වහන්සේ මමයි කියන අදිස්ථානය ඇති කරගන්න, වීරිය ඇති කරගන්න, මේ තප්පරේ ඉඳලා මේ කමඨාන වඩන්න, විද්‍යාව වැඩි කරන්න, අවිද්‍යාවෙන් ඉන්න බව දැනගෙන, අවිද්‍යාවෙන් අනන්ත අප්‍රමාණ වැඩිපුර ඉන්න බව දැනගෙන, නියතමානිව මේ සීයෙන් ක්‍රමානුකූලව අවිද්‍යාව ආක්‍රමණය කරන්න, හබෑටේ තරම් ආක්‍රමණය කරන්න, ගම්මිරි සැටේ තරම් ආක්‍රමණය කරන්න, අර මහා මේඝ පර්වතයේ වාගේ, සමුද්‍රයේ වාගේ තියෙන, මහ පොළවේ පස් වාගේ තියෙන අවිද්‍යාව ක්‍රමානුකූලව අල්ලේ තියෙන ඒ පස් ප්‍රමාණයට, පැංකෝප්පේ තියෙන පැම් ප්‍රමාණයට, අතේ තියෙන ගල් කටේ ප්‍රමාණයට අර අවිද්‍යාව අඩු කරලා අඩු කරලා නැත්තටම නැති කරලා සම්පූර්ණයෙන්ම විද්‍යාවෙන් අපි අසකන දිව නාසය සමසිත ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ නාම රූපات එක්ක ගනුදෙනු කරන ක්‍රමයට අපි මේ කමඨාන වඩන්නට ඕනේ. මේ තප්පරේ ඉඳලා මේ කමඨාන වඩන්නට ඕනේ. මේ කියන කමඨානේ සරණ යන්නට ඕනේ. අපි මෙච්චර කාලයක් මේ මිනිසත් භවයේ ඉපද මේ සංසාරේ ඇවිදලා තියෙන්නේ මේ බණපතේ ආගන්න තමයි, මේ කමඨාන ලබා ගන්න තමයි. අපේ ජීවිතය අවසාන කමඨාන අපට ලැබුණා, අවසාන ධම්මපදිය අපට ඇවුනා. මේක ආනකන් තමයි මේ ශාසනය 2600ක් වෙනකන් ආවේ. එහෙනම් අදින් පස්සේ අපට කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේ කමඨාන වඩනවා, අපි තුල තියෙන අවිද්‍යාව මේ මොහොතේ ඉඳලාම අභිනික්ෂ්‍රමණය කරනවා. හැම එකක්ම, හැම අවිද්‍යාවක්ම පා කරනවා. අර ආලෝකයේ එනකොට අඳුර පලා යනවා වාගේ අවිද්‍යාවල් දුරු කරන කමඨාන දැන් ඉඳලා වඩමු. අසකන දිව නාසය සමසිත විද්‍යාවෙන් පෝෂණය කරමු. ක්‍රමානුකූලව විද්‍යා ඇස, විද්‍යා කන, විද්‍යා දිව, විද්‍යා නාසය, විද්‍යා චර්යාව, විද්‍යා සිත පාල කරගනිමු. මේ විදියට අසකන දිව නාසය සමසිත මේ කමඨාණයෙන් පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසත් භවයේ ඒකාන්ත වශයෙන්ම රාත් බෝධියෙන් පිරිනිවන් පාන්නට මේ කමඨාණ තුළින් ලබා ගත්තා වූ අවබෝධයේ දැනුම අපි සියලුම දෙනාගේ මේ ලබාපු මිනිසත් භවයේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.